ධර්මානුශාසනාව පවත්වන අද දේශකයන්න් වහන්සේ ගල්ගමුව ඇහැටුවැව කදුරුවැව ධර්මරාජගල ආරණ්‍ය සේනාසනාධිපති මහා විහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ අනුශාසක පූජ්‍යපාද නාවල ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ නමස්කාර පූර්වකව ගෞරවයෙන් අපි පිළිගන්නවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද බෞද්ධයා ගුවන්විදුලි ධර්මදේශනාව සඳහා දායකත්වයේ ලබා තිබෙනවා ගම්පහ ඉහළ උග්ගල්බොඩ අංක 200 නිවසේ පදිංචි චිත්‍රා රංගනී සුරවීර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. මැදහේනවත්ත ගොයිගම පෙතියාගොඩ ගම්පහ ලිපිණේ පදිංචි සිරිමා වනසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. උඩුගම්පල වීදියවත්ත වෙලේපාරේ අංක 56න් 4 නිවසේ පදිංචි ඉන්ද්‍රාණී නුවරපක්ෂ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. උඩුගම්පල වීදියවත්ත ලිපිණෙහි පදිංචි IP වික්‍රමසූරිය මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. උඩුගම්පල වීදියවත්ත සමන් නිවසේ පදිංචි නන්දා ජයසූරිය මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. බෞද්ධයා ගුවන්විදුලි දායකත්වයේ ලබාගත් පින්නතුන් වගේම බෞද්ධයා ගුවන්විදුලියට සවන් දෙන ශ්‍රාවක සියලුම දෙනාට පින්නතුන්ට අපි ආරාධනය කර සිටිනවා ධර්ම ශ්‍රවණයේට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන හැටියට. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
တတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
တတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පූර්ණං
ආම භන්ති.
පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාපාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං
ආම භන්ති සත්ස
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස යේහි කේචි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා ඒවං වේදනානං අස්සාදං ච අස්සාදතෝ ආදීනවංච ආදීනවතෝ නිස්සරණංච නිස්සරණතෝ යතහා භූතං නප්පජානන්ති තේවත සාමං වා වේදනා පරිජානිසන්ති පරං වා තතත්ථාය සමාදපිසන්ති යතහා පටිපන්නෝ වේදනා පරිජානිසන්ති ති නේතං ඨානං විජ්ජති
තේ
ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකේ මජ්ඣිම නිකායේ මූල පඤ්ඤාසකේ සීහනාද වග්ගයේ සඳහන් වන මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයට අයත් පාඨයක් ඒ ප්‍රකාශිත වුණේ. මේ පින්වත් සෑම දිනාම දැන් සූදානම් වෙන්නේ මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේ සඳහන් වෙන ධර්මකාරණා ඇසුරින් මද වේලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට. ඒ නිසා කවුරුත් බොහෝම ආදර ගෞරවයෙන් ධර්ම ගෞරවයේ පිහිටුවාගෙන මේ අහන ශ්‍රී සද්ධර්මය අපට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසෙන්නටම හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. පින්වතුනි, අට කතාවන්හි සඳහන් වෙනවා කම්මဋහාර විනිමුත්තා හිනාම ධම්මදේශනා නත්ථි කියලා. කර්මස්ථානෙන් බැහැර වූ ධර්මදේශනාවක් නම් නැතේ කියලා දැක්වෙනවා. තේ අනුව දේශකයන් වහන්සේ කර්මස්ථාන ශීර්ෂයෙන් යම් කිසි ධර්මදේශනාවක් පවත්වනවා නම් ශ්‍රවණය කරන පින්වතුන්ලාටත් සාවධානවේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් භවනා මනසිකාරෙහි යෙදුනාහා සමාන උතුම් කුසලයක් ජනිත කර ගන්නට පුළුවන්. ධර්ම ශ්‍රවණයත් විමුක්තායතනයක් හැටියට, නිවන් දොරටුවක් හැටියටයි සර්වඥ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ. ඒ නිසා බණ ඇසීම හුදෙක් ශ්‍රවණ මාත්‍රයක් පමණක් කියලා හිතන්නේ නැතුව බණ ඇසීම භවනා මානසිකාරයක් හැටියටත් සලකාගෙනමයි ධර්ම ශ්‍රවණය කළ යුත්තේ. අන්න එතකොට බණහන පින්වතුන්ට සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහම දියුණු කරගන්නට ඒ ධර්ම ශ්‍රවණි උපකාර කරගන්න පුළුවන්. ඉතින් අන්න එසේ බණ ඇසීම තමයි අපට මහත්ඵල මහානිසංසදායක විපාක ditta dhammika වශයෙන්ම ලබා ගන්නට උපකාර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිය දහස් ගණන්, ලක්ෂ කෝටි ගණන්, අසංකීය ගණන් දිව්‍ය බ්‍රහ්ම මිනිස්සු බොහෝ දෙනෙක් සතරපදගාතාවක් ශ්‍රවණය කිරීම පමණිනුත් සෝවානාදී මගපලන වන ලබාගත්තේ අන්න ඒ විදිහට ඉන්ද්‍රිය ධර්ම වැඩෙන ආකාරයට බණ ඇසීමෙනුයි. ඒ නිසා සතරපද ගාතාවක් ශ්‍රවණය කළත් මේ පින්වතුන් හැම වෙලේම සිහිය පිහිටුවා ගන්නට ඕන. මේ අහන බණ හැම පදයක්ම අපට භාවනා ශීර්ෂයෙන් මගපල නිවන්සුව ගෙන දෙන ධර්මශ්‍රවණයක්ම වේවා කියන අදහස. පින්වතුනි, මේ මහා දුක්ඛකන්ද සූත්‍රාන්ත දේශනාව බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කර දෙන්නට යෙදුනේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩින්න අවස්ථාවකයි. බොහෝ භික්ෂුන් වහන්සේලා පෙරවරු කාලේ සිවුරු පෙරවාගෙන පාත්‍රත් අරගෙන සවැත් නුවර පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වඩින භික්ෂුන් වහන්සේලාට අතරමඟදී කල්පනා වුණා තාම වේලාසන වැඩි පිඬු පිණිස වැඩම කරන්න. මේ අතරමඟ තියනවා අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමයක්, අපි ඒකට යමු කියලා කට්ටිය කතා වුණා. පරිබ්‍රාජකය කියලා කියන්නේ ඒ කාලේ ඉන්දියාවේ හිටපු අන්‍ය තීර්ථක, නැත්නම් වෙනත් ආගමික පැවිදි කොටසක්. ඉතින් මේ අන්‍ය තීර්ථක පැවිද්දෝ දැක්ක දුරතියාම භික්ෂුන් වහන්සේලා වැඩම කරනවා දැකලා තේ අයත් ඒ භික්ෂුන් වහන්සේලා පිළි අරගෙන පිළිසඳර කතාවේ යෙදිලා භික්ෂුන් වහන්සේලාත් පැත්තකින් අසුන් ගත්තාම අර අන්‍ය තීර්ථක පැවිද්දෝ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකක්ද අහන ප්‍රශ්නේ? ඒගොල්ලෝ අහනවා, ඇවැත්නි කියලා කියන්නේ තමන් හා සමානයන්ට ආමන්ත්‍රණය කරන ප්‍රියශීලී වචනයක්. ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කාමයන් මුලමනින්ම අවබෝධ කරගන්නට, ඒ කියන්නේ පිරිසිඳ දකින්න කියලා කියනවා. අපිත් ඒකම තමයි කියන්නේ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ රූපේ පිරිසිඳ දකින්නේ කියලා කියනවා. අපිත් ඒකම තමයි කියන්නේ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වේදනා පිරිසිඳ දකින්නේ කියලා කියනවා. අපිත් ඒකම තමයි කියන්නේ. ඉතින් එහෙමනම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ තපෙත් ඉගැන්වීමේ නැත්තම් ධර්මදේශනාවේ වෙනස මොකක්ද? එතකොට ඒකෙන් අදහස් කළේ මේ අන්‍ය තීර්ථකයෝ කියනවා අපි කියා දෙන දෙයමයි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියා දෙන්නේත්. එහෙමනම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ඉගැන්වීමේ දහමෙත් අපේ දහමෙත් වෙනස මොකක්ද කියලා තමයි මේ අය අහන්නේ. ඉතින් දැන් භික්ෂුන් වහන්සේලා මේකට හරිහමං උත්තරයක් දෙන්න දැනන් හිටියේ නැහැ. ඒකෙහිඳ මේ අය අර පරිබ්‍රාජකීන්ගේ කියමනට සතුටු වුණෙත් නැහැ, දොස් කියන්න ගියෙත් නැහැ. භික්ෂුන් වහන්සේලා කල්පනා කරගත්තා අපි මේක බුදුරජාණන් වහන්සේගෙන් අහලා දැනගමු. ඉතින් අන්න බලන්න මේකෙන් ඉතා වැදගත් කාරණාවක් පැහැදිලි වෙනවා. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා තමන් නොදන්නා දේ නොදන්න හැටියට සලකාගෙන බුදුරජාණන් වහන්සේගෙන් තමයි අහන්න තීරණය කරගත්තේ. මොකද ධර්මයේ සඳහන් වෙනවානේ, සත්තා භගවා ශාවකෝ හමස්මි ජානාති භගවා නාහං ජානාමි. අපේ ගුරුවරයා ශාස්ත්‍රුන් වහන්සේ කවුද? භාග්‍යතුන් වහන්සේ. අපි ශ්‍රාවකයෝයි. දන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. අපි දන්නවද? අපි දන්නේ නැහැ. අපි නොදන්නා දේ දැන ගැනීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වුනේ. ඉතින් ඒක නිසා අපි නොදන්න දේ දන්න හැටියට විස්තර කරන්න යන්න සුදුසු නැහැ. නමුත් අද කාලේ අපට ඉතාම කනගාටුදායකයි සඳහන් කරන්න, අපට ධර්මයේ හැටියට අහන්න ලැබෙන සමහර කාරණා දිහා බැලුවාම, ඇතැම් ගිහි පැවිදි ශ්‍රාවකයන් ප්‍රකාශ කරන කාරණා දිහා බැලුවාම හරි කනගාටුවක් ඇති වෙනවා. මේ අය නොදන්නා දේ දන්න හැටියට විස්තර කරන්න ගිහිල්ලා ධර්මයේ කොපමණ දුරකට විකෘති කරනවද, විනාශ කරනවද කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මත ඒ කාරණේ පැහැදිලි වුණා. මේ සද්ධර්මය අතුරුදහන් කරවන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සතර මහා ධාතුන් නෙමෙයි, මේ ශාසනෙහිම පහළ වෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිසේ කියලා. ඒ කියන්නේ ශ්‍රාවකයෝම තමයි ශාසනයේ විනාශයට කටයුතු කරන්නේ. මොකද ඒකට හේතුව එකක් තමයි, තමන් නොදන්නා දේ දන්නා හැටියට තමන්ගේ අතින් දාලා විස්තර කරන්න ගියොත් මොකද වෙන්නේ? ධර්මයේ විකෘති වෙනවා. ඉතින් දැන් මේ භික්ෂුන් වහන්සේලා මොකද කළේ? එහෙම කළේ නැහැ. තමන් නොදන්නා දේ අපි මේක බුදුරජාණන් වහන්සේගෙන්ම අහලා දැනගමු කියලා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා දැනගන්න තීරණය කරගත්තා. ඉතින් අද බුදුරජාණන් වහන්සේ පින්වම් පාවදාලා නිසා අපට අපි නොදන්නා දෙයක් සම්බන්ධයෙන් කවුරු හරි ඇහුවොත් ඒක විස්තර කරලා දෙන්න අපේ දැනීම මදි නම් අපේ අතින් දාලා විස්තර කරන්නේ නැතුව අපි මේක කොහොමද විසඳගන්නේ? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ඇතුළත් ශ්‍රී සද්ධර්මයේ ත්‍රිපිටකයේහි සංග්‍රහිත වෙලා තියෙනවා. විනය පිටකයේ, සූත්‍ර පිටකයේ, අභිධර්ම පිටකයේ වාසේ. ඒ වගේම ප්‍රථම ධර්ම සංගායනාවේ පටන් මේ ත්‍රිපිටකයට අර්ථ වාචනා විස්තර කිරීම ආරම්භ වුණා. සංගීතීකාරක මහරහතන් වහන්සේලා මේ ත්‍රිපිටකයේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සංග්‍රහ කරලා අටකතා වාචනා මාර්ගයට නැඟුවා. එතකොට මේ ත්‍රිපිටකේනොත් අටකතාවන්ගෙනොත් තමයි අපි නොදන්නා දේ පිළිබඳ විස්තර දැනගතිය යුත්තේ. ඉතින් නොදන්නා කාරණාවක් අපිට හම් වෙච්චහම අපි තවදුරටත් ඒ ගැන විමසා බලන්න ඕන. ත්‍රිපිටකයේ කොතනද මේ කාරණේ විස්තර වෙන්නේ, අටකතාවල කොතනද මේ කාරණේ විස්තර වෙන්නේ කියලා අපි වැඩිදුරටත් ඒ කාරණා අධ්‍යයනය කරලා ඕන විස්තර දැනගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්වම් පෑවැයින් පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට තබා ගතිය යුත්තේ භාගිතුන් වහන්සේ විසින් දේශිත ධර්මයත් විනයත් කියලා භාගිතුන් වහන්සේ ජීවමාන කාලේ ධර්මාන කාලේ හිදිමනේ වදාලේ. ඉතින් අන්න ඒ අනුව තමයි අපි කටයුතු කළ යුත්තේ. අපි නොදන්නා දෙයක් සම්බන්ධයෙන් හිතාමතා අතින් දාලා අපි විස්තර කරන්න යන්න සුදුසු නෑ. ඒක ත්‍රිපිටකයේ අටකතාවන්හි විස්තර වෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. ඉතින් දැන් මේ ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ නිසා භාග්‍යතුන් වහන්සේගෙන්ම මේ ගැන විස්තර අහසා දැනගන්නෙමු කියලා මොකද කළේ, පිණ්ඩපාතේ වැඩම කරලා දානි වළඳලා ඉවර වෙලා හිමින් සීරුවේ පස්වරුවේ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනමාන කරලා පැත්තකින් අසුන් අරගෙන මේ කතාව කිව්වා. ස්වාමිනි, අපි වේල තියාම පිණ්ඩපාතේ වඩින්න කියලා පිටත් වුණා. කල් වැඩි කියලා හිතලා අපි අන්නේ තීර්ථකාරාමයකට ගියා. ඉතින් අන්නේ තීර්ථක අපි මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් ඇහුවා. මේකට ඉතින් සපයා උත්තර දෙන්න අපි දැනන් හිටියේ නැහැ. ඒකෙන්ද අපි මේ කියාපු කාරණේට සතුටු වුණෙත් නැහැ, විරුද්ධ වුණෙත් නැහැ. අපි භාග්‍යතුන් වහන්සේගෙම මේක අසා දැනගන්නෙමු කියලා පැමිණියා. කියලා ඉතින් මේ කාරණේ දැනුම් දුන්නා. බුදුරජාණන් වහන්සේ අන්න ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා වදාලා, මහණෙනි, එහෙම කියන අන්නේ තීර්ථක පැවිද්දන්ගෙන් ඔබ වහන්සේලා මෙන්න මෙහෙමයි අහන්න ඕන. කෝපනාවසෝ කාමානං අස්සාදු. ආන්න දැන් ඔබලා කියනවනේ භාග්‍යතුන් වහන්සේ ඔබලායි මේ කාමයන්ගේ පිරිසිඳ දැකීම ගැන කියන්නේ. භාග්‍යතුන් වහන්සේ කියන්නේ කාමයන් පිරිසිඳ දකින්න කියලා. ඔබලා කියන්නේත් ඒකමයි. ඉතින් මේ දෙකේ වෙනස මොකක්ද කියලා අහනවනේ. හොඳයි, එහෙමනම් ඔබලාම කියන්න බලන්න, කාමයන්ගේ ආස්වාදය මොකක්ද, ආදීනවේ මොකක්ද, නිස්සරණේ මොකක්ද, රූපය ආස්වාදය මොකක්ද, ආදීනවේ මොකක්ද, නිස්සරණේ මොකක්ද, වේදනාවන්ගේ ආස්වාදය මොකක්ද, ආදීනවේ මොකක්ද, නිස්සරණේ මොකක්ද කියලා මෙහෙම අහන්න. මේ ප්‍රශ්නේ අහුවාම අන්‍ය තීර්ථක පැවිද්දන්ට මේකට හරි උත්තරයක් දී ගන්න බැරි වෙනවා. ඒගොල්ලෝ වෙහෙසටපත් වෙනවා ඒ ප්‍රශ්න ටික ඇහුවා නම්. එහෙම මොකද ඒකට හේතුව? මේක ඒ අයට අවිෂයයි, ඒ අයට දැනගන්න ලැබෙන කාරණාවක් නෙමෙයි. මොකද ඒකට හේතුව? භාග්‍යතුන් වහන්සේ වදාරනවා, මහණෙනි, මේ දෙවියන්, මාරයන්, බ්‍රාහ්මයන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන්, දෙවි මිනිසුන් සහිත මේ ලෝකයේ මේ සත්ව ප්‍රජාවෙහි මේ ප්‍රශ්නයට නිවැරදි විසඳුමක් දෙන්න, සිත සතුට වෙන විදිහේ විසඳුමක් දෙන්න පුළුවන් කමක් නැහැ. තථාගතයන් වහන්සේට හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට හැර, එහෙමත් නැත්නම් මේ සසුනේ මේ බුදුදහමින් අහලා දැනගෙන ඕන කියන්න. එතකොට දැන් මේ කාරණා පිළිබඳව විස්තර කරන්න සමර්ථ වෙන්නේ කවුද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, එහෙමත් නැත්නම් තථාගත ශ්‍රාවකයෝ, එහෙමත් නැත්නම් බුදු සසුනෙන් අහලා දැනගෙන මේ වගේ බණ දහමකින් හෝ නැත්නම් ත්‍රිපිටකයෙන් හෝ අහලා දැනගෙන ඕන මේ කාරණේට උත්තර දෙන්න. එහෙම නැතුව මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ක්‍රමයක් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දැන් ඔන්න එකින් එක විස්තර කරනවා. ඉස්සල්ලාම කාමයන් පිළිබඳව. කෝච භික්කවේ කාමානං අස්සාදෝ. මහණෙනි, කාමයන්ගේ ආස්වාදය කියන්නේ මොකක්ද? දැන් ඔන්න බලන්න, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපිත් මේ ප්‍රශ්නත් මේ ප්‍රශ්නවලට පිළිතුරුත් දැනන් ඉන්න ඕන. ඉතින් හොඳ වෙලාවට අද කාලේ අන්නේ තීත්‍යකෝ ආගියයි මේවා දන්නේ අහන්න, මේවා අහන්න නැති හින්දා හොඳයිනේ. නැත්තම් මේ අයගෙන් ඇහුවොත් එහෙම මේ ප්‍රශ්නවලට උත්තර දී ගන්න බැලුව මේ අයටත් උඩබිම බලා ගන්න වෙනවා. මේ සූත්‍රය අහලා කියවලා දන්නේ නැත්තම් නිරුත්තර වෙන්න වෙනවා. එහෙම නෙමේ, බුද්ධ ශ්‍රාවකයන් හැටියට අපි පුළුවන් තරම් හොඳට ධර්මයේ පිළිබඳ බහුශ්‍රත භාවය ඇති කරගෙන ධර්මයේ පිළිබඳ විසරද බව ඇති කර ගන්න ඕන. විසරද කියලා කියන්නේ නිර්භය භාවය. බුදුරජාණන් වහන්සේ වදාළනේ, මාරදිව්‍ය පුත්‍රයා පින්වම් පාන ආරාධනා කරපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කොහොමද, මාරයාට පැවසුවේ කොහොමද, මාරය තථාගතයන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිසම ධර්මයේ පිළිබඳ ව්‍යක්ත විශාරද විනීත බහුශ්‍රත ධර්මධර ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙලා ප්‍රාතිහාරි සහිතව මේ ධර්මයේ කියන්න පුළුවන් තාක් කල් පින්වම් පාන්නේ කියලා භාගතුන් වහන්සේ වදාළේ. ඉතින් එතකොට භික්ෂු භික්ෂුණීන් වහන්සේලා වගේම උපාසක උපාසිකාවොත් මේ ධර්මයේ හොඳට අහලා ධර්මයේ දැනගෙන ඒ ධර්මය අනුව හික්මෙමින් බහුශ්‍රත භාවය ඇති කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපන්නව ප්‍රාතිහාරි සහිතව බණ කියන්න පුළුවන් තත්වයක් ඇති වුණාන් පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ පින්වම් පෑවේ. ඉතින් එදා එහෙම බොහොම බහුශ්‍රත උපාසක උපාසිකාවෝ හිටියා. කුජ්ජෝත්තරා මහෝපාසිකාව, චිත්තගුහපති මහෝපාසකතුමා වාගේ විචිත්‍ර ධර්ම කතික පරිසම්බිදා ප්‍රාප්ත උපාසක උපාසිකාවෝ බව හිටියා ඒ කාලේ. ඉතින් අද කාලෙත් මේ පින්වතුන් උත්සාහවන්ත වෙන්නට ඕන, පුළුවන් තරම් නිවැරදිව හොඳින් ධර්මයේ දැනගෙන ඒ ධර්මයේ පිළිබඳ බහුශ්‍රත භාවයේ පිහිටුවාගෙන විශාරදව ධර්මදේශ ධර්මයේ විස්තර කරන්න, කරුණු කාරණා පැහැදිලි කරන්න හැකියාව ඇති කර ගන්න ඕනේ. ඉතින් කෝච භික්කවේ කාමානං අස්සාදෝ, මහණෙනි කාමයන්ගේ ආස්වාදේ කියන්නේ මොකක්ද කියලා භාගිතුන් වහන්සේ පැහැදිලි කරනවා. කාම කියලා කියන්නේ පින්වතුනි ආශාවට නමක්. කාමය කියලා කියන්නේ ආශාවට. ආස්වාදේ කියලා කියන්නේ ඒ තුලින් ඇතිවන සතුටටයි. ඊළඟට දැන් ආශාව ඇති කරවන දෙයට කියනවා කාම ගුණ. කාම ගුණ කියලා කියන්නේ ආශාව උද්දීපනය කරන දේ. ඒ බඳු දේ කීයක් තියෙනවද? ආශාව උද්දීපනය කරන දේවල් දැන් මේ අය ආස කරන දේවල් මොනවද? ඇහින් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් දැනගන්න අන්න ගන්ධය, දිවෙන් දැනගන්න රස, කයින් දැනගන්න පහස. ඉතින් මේවැයිනොත් අපි කැමති මොනවටද? ප්‍රියමනාප හිත ඇද බැඳ ගන්නා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, මෙන්න මේවටයි. ඒවා අපේ හිතේ ආශාව උද්දීපනය කරන නිසා ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ට කියනවා කාම ගුණ කියලා. හරිය, මේ කාම ගුණ මුල් කරගෙන හිතේ යම් සතුටක්, සොම්නසක්, සුවයක් ඇති වෙනවද, ඒක තමයි කාමයන්ගේ තියෙන ආස්වාදය. හරිය, ඉතින් දකින ලස්සන රූප නිසා හිතේ සතුටක් ඇති වෙනවා, සොම්නසක් ඇති වෙනවනේ. අහන මිහිරි ශබ්දයක් නිසා හිතේ සතුටක්, සොම්නසක් ඇති වෙනවා. අන්න ඒක තමයි මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මුල් කරගෙන ඇතිවන ආස්වාදය. ඊළඟට භාගිතුන් වහන්සේ පැහැදිලි කරනවා කෝච භික්ඛවේ කාමානං ආදීනෝ. මේ කාමයන්ගේ ආස්වාදේ විතරක් නෙමෙයි, කාමයන්ගේ ආදීනවයක්, දෝෂයක් තියෙනවා. මොකද්ද කාමයන්ගේ තියෙන දෝෂය? දැන් මෙහි ඇතම් කෙනෙක්, කියන්නේ අපි රටේ ලෝකේ ජීවත් වෙන, සමාජයේ ජීවත් වෙන ඇතම් කෙනෙක් ජීවත් වීම සඳහා යම්කිසි ශිල්පයක් ඉගෙන ගන්නවා. ගණිත ශාස්ත්‍රය හරි, නැත්නම් සංඛ්‍යානය හරි, එහෙමත් නැත්නම් ගොවිතැන, ගවපාලනය, රාජ්‍ය සේවය හරි, මොකක් හරි අද කාලේ තියෙන යම්කිසි ශිල්පයක් ශාස්ත්‍රයක් ඉගෙන කියා ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ තියෙන ශිල්ප ශාස්ත්‍ර ගැන සඳහන් කරනවා. ඉතින් දැන් මෙතන ඉන්නවා දායක පිරිසේ වැඩිමනක් දෙනෙක් ගුරු වෘතියේ දිච්ච මෑණිවරු නේ. ඉතින් ඒකත් ජීවිකාව පිණිස මේ අය ඉගෙන කියාගෙන ඊළඟට විභාග සමත් වෙලා උපාධි ලබාගෙන ඔන්න රජයේ සේවයේ රජයේ ගුරුවරු හැටියට බැඳිනෝ නේ. ආන්නේ වගේ. ඉතින් එතකොට දැන් මේ වගේ යම්කිසි ධාර්මික වෘතියක් පුරුදු පුහුණු කරන්නේ කුමක් සඳහාද? අර ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලබා ගන්නද. ඉතින් දැන් මේ රැකියාවක යෙදෙනකොට අපිට සීත බලන්න බෑ, උෂ්ණේ බලන්න බෑ. සීත වුණත් උෂ්ණේ වුණත් ඒ රැකියාවේ යෙදෙන්න ඕන නේ. මැසි මදුරු වදුරු අවැසි සුලං පීඩා ලබන්න සිද්ධ වෙනවා. සමහරවිට බඩගින්නේ ඉන්නේ මිය යන්නත් සිද්ධ වෙනවා. ඒ වුණත් තමන් බාරගත්තු රාජකාරිය සිද්ධ කරන්න වෙනවා. ඉතින් මොකටද මේ බාරගත්තු රාජකාරිය අවැසි සුලං මැසි මදුරු වදුරු පීඩා විඳ දරාගෙන සිද්ධ කරන්නේ? අර කාමයන්ගේ ආස්වාදේ ලැබීම සඳහා. ඉතින් එතකොට කාමයන්ගේ ආස්වාදේ ලැබීම සඳහා මේ මොකද්ද විඳින්නේ? කාමයන් මුල් කරගෙන මහා දුකක් විඳිනවා. මේක කාමයන්ගේ ආදීනවේ දෝෂය. භාගිතුන් වහන්සේ වදාලා මෙන්න මේක තමයි මේ ජීවිතයේම සම්දිට්ටික වශයෙන් කාමයන් නිසා, කාමයන් මුල් කරගෙන ඇතිවෙන මහා දුක්ඛස්කන්ධය, මහා දුක කාමයන්ගේ ආදීනවේ මෙන්න මේකයි කියලා භාගිතුන් වහන්සේ වදාළනේ. දැන් බලන්න මේ ගුරු මෑණිවරුන්ට මතක ඇති, මේ අය ඒ ගුරු සේවයට බැඳිච්චාම ඈත පළාතකට මාරු වීමක් ලැබුණොත් යන්න ඕනනේ. සමහර ලාවට වියලි කල්පලාත්වල ඉන්න හිටින්න තැනකුත් නැහැ, මදුරු විමාන ඉතින් බෑ කියලා කරන්න දෙයක් නැහැ නේද. ඉතින් ගිහිල්ලා ඉඳ දරාගෙන ඉවසාගෙන අවුරුද්දක් දෙකක් සේවයේ යෙදෙන්න ඕනේ. ඊට පස්සේ කොහොම හරි කරලා මාරු වීමක් තමන්ගේ කම්පලාතට හදා ගන්නවා. ඒක පස්සේ වෙන දෙයක් නෙනේ. නමුත් දුකසේ හරි තමන්ගේ රාජකාරිය කරන්න සිද්ධ වෙනවා. කුමක් නිසාද? මේ කාමයන් නිසා. ඊළඟට මේ විදිහට තමන් යම්කිසි ධාර්මික ශිල්පයකින් වෘතියකින් ධනෙ උපයා ගන්න වෑයම් කරනකොට තමන් බලාපොරොත්තු වෙන විදිහට තමන්ට ආදායම් ලැබෙන්නේ. අපි කියමුකෝ ගොවිතැනක් කරන, නැත්නම් වෙළඳ ව්‍යාපාරයක් කරන තමන් බොහොම මහන්සි වෙලා දිවා රාත්‍රී නොබලා උත්සාහවන්ත වෙනවා. නමුත් තමන් බලාපොරොත්තු වෙන විදිහට තමන්ගේ ව්‍යාපාරයේ ගොවිතැන සාර්ථක වෙන්න. ඉතින් එයා මොකද කරන්නේ? හඬනවා, වැළපෙනවා, පපුවේ අත් ගහ හඬනවා. අනේ මගේ උත්සාහය නිෂ්ඵල වුණා, මගේ උත්සාහය අපතේ ගියා කියලා හඬනවා, කනගාටු වෙනවා. මට ආරංචි වුණා හැම සිද්ධියක් එක්තරා ගොවි මහත්මයෙක් රුපියල් 80,000ක් විතර වියදම් කරලා මේ කුඹුර හාලා වපුරලා ඉතින් මෙයා පැල් රකින්න ඒ පළාත ඔය අලිහිම ඉන්න පළාතක්. ඉතින් රාත්‍රියේ නිදි මරාගෙන පැල් රැකලා පාන්දර 5 විතර වෙනකන් 5 විතර වුණායින් පස්සේ කල්පනා කරලා තිනවා දැන් නම් ඉතින් එළිය වැටෙන්නත් ළඟයි, දැන් අලි එන්නේ නැහැ කියලා. දැන් රෑ වෙනකන් රෑලි වෙනකන් නිදි මරලා නිදිත් මතයිනේ, ගෙදර ගිහින් තියනවා පොඩ්ඩක් නිදා ගන්න. මේ මිනිසයා පහට පැලෙන් බහැලා ගිය හැටියේම අලි කුඹුරට බහැලා කුඹුරම වනසලා රුපියල් 80,000ක් වියදම් කරලා වපුරවපු එක හේම අපතේ ගියා. දැන් බලන්න මේ මිනිසර කොච්චර දුකක් ඇති වෙන්නේ නැද්දනේ. ඉතින් සමහර කෙනෙක් තමන්ගේ ගෙදර තියෙන බඩු මුට්ටුත් විකුණලා නැත්තම් උකස් කරලා තමයි ඊළඟ කන්නේ වපුරන්නේ. හරිය. ඉතින් අන්න එහෙම කෙනා අනේ මගේ උත්සාහයේ වතුරේ ගියා අපතේ ගියා කියලා දුකටපත් වෙනවා. මෙන්න මේකත් මේ ජීවිතේම කාමයන් නිසා අත්විඳින්න සිද්ධ වෙන මහා දුක්ඛස්කන්ධය. කාමයන්ගේ ආදීනවයයි දෝෂයයි. ආදීනවය කියන්නේ දෝෂයට. ඉතින් දැන් යම් සමහර කෙනෙක් මේ විදිහට උත්සාහවන්ත වෙනකොට තමන් බලාපොරොත්තු වෙන විදිහට භවභෝග සම්පත් ලැබෙනවා. සමහර ලාවට හිතුවටත් වඩා හොඳ අශ්වයන්ක් ලැබෙනවා, ව්‍යාපාරේ සාර්ථක වෙනවා, ගුරු භවතුන්නම් තමයි ටියුෂන් දෙන්න පටන් ගන්නවා, හිතුවටත් වඩා ළමයි ටියුෂන් ගන්න එනවා නේද. එතකොට තමන්ට හොඳ ආදායමක් ලැබෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ලැබෙන ආදායම ආරක්ෂා කරගන්නත් එපායි නේ. ඉතින් හදිසිය ඔන්න ලොකු ආදායමක් මුදලක් ලැබිලා gedara තියා ගන්නවා. කොහෙන් කවුරු හරි ඔත්තුව බලාගෙන අන්න හවල් දවසේ ලක්ෂ කීපයක් හම්බුණා කියලා දැනගෙන gedetta හොරු කඩාපයින්නවා. අරගෙන ආපු ලක්ෂ කීපේම හොරු අරන් යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අඬා වැළපෙනවා. අනේ මම හොයා බුදුකසේ හොයා කියාගත්තු සල්ලි ටික මේ හොරු අරන් ගියා, ප්‍රිය ඥාතීන් අරන් ගියා, එමත් නැත්නම් රජවරු රාජසන්තක කළා, නැත්නම් ගින්නෙන් වතුරෙන් විනාශ වෙලා ගියා කියලා අඬා වැළපෙනවා. ඉතින් මේකත් මොකද්ද? කාමයන් නිසා, කාමයන් හේතුවෙන් මේ ජීවිතේම තමන්ට අත්විඳින්න සිද්ධ වෙන දුක්ඛස්කන්ධය, කාමයන්ගේ ආදීනවේ දෝෂය. ඉතින් මේ පින්වතුන්ලාටත් ඕන හැටි එහෙම අත්දැකීම් ලැබී ඇතිනේ. සමහර ලාවට පඩි අරගෙන මේ තමන්ගේ පර්ස් එක කිහිල්ල ගහගෙන යනකොට පස්සෙන් කවුරු හරි ඇවිල්ලා ඒක උදුරගෙන දුවනෝ නේ, නැත්තම් මාළේ කඩාගෙන දුවනෝ. ඒ වගේ දේවල් ඕන හැටි වෙලා තියෙනවා. එහෙමත් නැත්තම් දරුවෙක් මල්ලෙක් හරි තියෙන ටික විනාශ කරලා දාන. ඉතින් අන්න එතකොට දුක් වෙනවා. අනේ බොහොම දුකසේ හරි හම්බ කරගත්ත දේ මේ දරුව විනාශ කරලා දැම්ම යනාදී කියලා දුක් වෙනවා. ඉතින් ඔන්න ওই විදිහට පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදානවා, කාමයන් නිසා, කාමයන් හේතුවෙන් තමයි රජවරු වාද විවාද කරගන්නේ, යුද්ධ කෝලහල කරගන්නේ, බමුණු වාද විවාද කරගන්නේ, ගෘහපතීන් වාද විවාද රණ්ඩු සරුවල් වෙන්නේ ඔය කාමයන් නිසා. ඊළඟට අම්මලා පුතාලා වාද විවාද කරගන්නවා මොනවටද? ඔන්න පුතා කෑ ගහනවා, ලොකු අයියට වැඩියෙන් ලියා දුන්නා මට දුන්නේ නැහැ, මට මේ ගේ ඉඩමයි ලියා දෙන්න කියලා ඔන්න අම්මත් එක්ක රණ්ඩු අල්ලනවා, නැත්තම් තාත්තත් එක්ක රණ්ඩු අල්ලනවා නේ. ඉතින් දරුවෝ අම්මා මව්පියෝ එක රණ්ඩු අල්ලනවා දේපළ බෙදා ගන්න, සහෝදර සහෝදරියෝ රණ්ඩු අල්ල ගන්නවා, ඥාතීන් රණ්ඩු අල්ල ගන්නවා, සහෝදර සහෝදරියෝ ඒවත් අමතක කරලා දාලා දබර වෙනවා රණ්ඩු අල්ලනවා මොනවටද? ගේදර වතු පිටි ඉඩම් කඩන් ධනෙ බෙදා ගන්න. ඉතින් බෙදාගත්තට ඔවා ගෙනියනවද? නෑ නේ, ඒව කොහොම දාලා යනවා. ඉතින් මෙන්න මේ විදිහට සමහර ලාට ඉතින් ඕක බහින් බස් වෙලා වාද වෙලා කෙලවර වෙනවා. සමහර ලාට එහෙම වෙන්නේ නෑ. මොකද වෙන්නේ? ගහ බැන ගන්නවා, මරා ගන්නවා, ඊට පස්සේ උසාවි යනවා, නඩු හබ කියා ගන්නවා. ඉතින් අර හම්බෙන්න තිබෙච්ච ධනයටත් වඩා විශාල ධනස්කන්ධයක් නීතිඥයන්ටයි උසාවි වලටයි වියදම් කරනවා. ඉතින් මේ සියල්ලම මොකක්ද? කාමයන් නිසා කාමයන්ගේ ආදීන වශයෙන් මේ ජීවිතේම අත්විඳින්න සිද්ධ වෙන මහා දුක්ඛස්කන්ධයයි. භාග්‍යතුන් වහන්සේ තවදුරටත් වදාරනවා, මහණෙනි, මේ කාමයන් නිසාම කාමයන් හේතුවෙන් සමහර කෙනෙක් යුද්ධයටත් යනවා. ඉතින් කෙනෙක් යුද හමුදාවට බැඳෙන්නේ නිකං ආසාවට නෙමෙයිනේ. ඉතින් රට ජාතිය බේර ගන්න කියලා සමහරු කියනවා. කිව්වට ඉතින් ඒක යටි අදහස මොකක්ද? හමුදාවෙන් වැටුපක් ගෙවන්න නැත්නම් එහෙම රට ජාතිය බේර ගන්න යුද්ධයට යයිද? නෑනේ. ඉතින් ඒවට විශේෂ කිදීමනා ලැබෙනවා, පහසුකම් ලැබෙනවා. ඒවත් නිසා තමයි රට ජාතිය බේර ගන්න කියලා යන්නේ නේ. ඉතින් එහෙම ගිහිල්ලා අර තමන්ව මරණ බව දැන දැන යුද පිටියටත් යනවා. ඉතින් ඒ කාලේ හැටියට නම් වීතල කඩු කිනිසි වලින් පහර දුන්නේ දැන්න තුවාක්කු කාල තුවාක්කු මන් දන්නේ නැහැ. මට නමුත් මතක නැහැ එක එක ඒවා කියනවා මේ ඈ බිම් බෝම්බයි අනේ මන් දන්නේ නැහැ මෝටාර් කියනවා එක එක ඒවායින් දමලා ගහනවලු කෑලිවත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කාලේ නම් අතුපයවත් ඉතුරු නැහැ. ඉතින් කඩු කිනිසි වලින් කපලා දැම්මම පස්සේ කෑලිවත් ඉතුරුනවා. දැන් කෑලිවත් නැහැ. අන්තිමට පෙට්ටිය නම් එනවා ගෙදරට. ඒ වගේ එන්නේ. ඉතින් ඒ සෑම කාරණාවක්ම මොකද්ද? කාමයන් නිසා මේ ජීවිතේම අත්විඳින්න සිද්ධ වෙන මහා දුක්ඛස්කන්ධය කාමයන්ගේ ආදීනවය. ඊළඟට පුරාණ කාලයේ කාමයන් නිසා මොකද වුනේ? කියන්නේ මම් පහරන හොරුන්ව ඊළඟට මේ පරදාර සේවනයේ යෙදෙන පුද්ගලයන්ව අල්ලගෙන විවිධාකාරයේ දඬුවම් දීලා තියෙනවා. දෙතිස් වද කියලා කියන්නේ අතපය හැම ගහලා ඊළඟට ඇඟ වටේ මේ තෙල් පාංක ඩෝතල පණ පිටින්ම ගිනි තියනවලු. සමහරුන්ගේ දිව කපලා දානවා, අත්පය කපා දානවා, බෙල්ල කපා දානවා, ඔය වගේ දේවල් කරලා තියෙනවා. දෙතිස් වද වශයෙන් සඳහන් වෙන ඔය නොඑක් දඬුවම් දීම කරලා තියෙනවා. මොකක් නිසාද? මේ කාමයන් නිසා. අපට ඒ වගේ දර්ශනයක් දකින්න ලැබුණා. මැද පෙරදිග රටක අවුරුදු 8ක පොඩි දරුවෙක් පාන් ගෙඩියක් හොරතන් හොරකම් කරලා බඩගින්නට. ඒ රටවල හොරකම බොහොම තහනන්නේ, දැඩි නීති. හොරකම් කරොත් මොකද වෙන්නේ? අතපය කපා දානවා. අනේ මේ දරුවා පාන් ගෙඩිය හොරකම් කරපු එකට මොකද කරන්නේ? මේ මේ මං හන්දියක සෙනග ඔක්කොම වට වෙලා බලන් ඉඳද්දී අර ළමයා බිම දිගා කරලා ලොකු අර 10 වීල ටිපර් එකක් වාගේ එකක් අර දරුවාගේ අත උඩින් යන. ඉතින් එතකොට ආයි ජීවිතේටම හොරකම් කරන්න බෑ. අන්න බලන්න මේ ඉතින් මේ මොකක් හින්දාද? පාන් කියන්නේ මොනවද? රසයට අයිති දෙන්නේ නේ, කාමයන්ට අයිති. අර පාන් ගෙඩියක් නිසා ඒ දරුවට ජීවිත කාලයටම අත අහිමි වුණා. ඉතින් ඒ ඔක්කොම ආදීනව කුමක් නිසාද ලැබෙන්නේ? කාමයන් නිසා. කාමයන් හිඳ දිත්ත ධම්මිකව මේ ජීවිතය අත්විඳින්න සිද්ධ වෙන දුක්ඛස්කන්ධය. මේ සමහර කෙනෙක් කාමයන් හේතුවෙන් කයින් වචනෙන් සිතින් හොරකම් කරලා කාමයන්හි වරදවා හැසිරිලා එතකොට බොරු කියලා වෙනත් නොඑක් වාන්චනික ක්‍රියාවන්හි යෙදිලා සිද්ධ කරගන්න දුෂ්චරිත හේතුවෙන් මරණින් මත්තේ සතර අපායේ ගිහින් උපදිනවා. නිරේ හෝ තිරිසං අපාය ප්‍රේත ලෝකේ ගිහින් උපදිනවා. මේ සියලු දුකත් කුමක් නිසාද ලැබෙන්නේ? කාමයන් හේතුවෙන් මේ ජීවිතයේම සම්දිට්ඨික වශයෙන් අත්විඳින්න සිද්ධ වෙන මහා දුක්ඛස්කන්ධය කාමයන්ගේ දෝෂය. එතකොට දැන් බලාගෙන යනකොට කාමයන්ගේ ආස්වාදයේද වැඩියෙන් තියෙන්නේ කාමයන්ගේ ආදීනවයේද? ආදීනවයේ වැඩි. කාමයන්ගේ ආස්වාදී ඊටාම සුළුයි. ඒකෙන් හින්දා අපි නිතර සිහි කරන්න ඕන. ලස්සන රූපයක් දැක්කත් හිතන්න ඕන මේ රූපේ ආස්වාදයේ සුළුයි. නමුත් මේකේ ආදීනවේ නම් මහමෙරටත් වැඩියි. මිහිරි ශබ්දයක් ඇහුවත් අපි ඒ වෙලාවට භාවනා වශයෙන් මෙනෙහි කරන්න ඕන මේ ශබ්දය අනිත්‍යයි, මේ ශබ්දය සුළු සැපයක් අපට ලබා දුන්නට මහා ආදීනවයක් අපට ගෙන දෙනවා. මිහිරි ගන්ධයක්, මිහිරි සුවඳක් දැනුණත්, මිහිරි රසයක්, මිහිරි පහසක් ලැබුණත් අපි හිතන්න ඕනේ වෙලාවට මේ ලැබෙන සතුට ඊටාම සුළු එකක්. නමුත් මේකේ ආදීනවයේ දෝෂය මහමෙරටත් වැඩියි. නිසා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ ඔක්කොම අනිත්‍ය වූ සංකත වූ හේතුඵල වශයෙන් හටගත් දේ. මේ ආදීනව ඇවිල්ලා අපි මේ අනන්ත අප්‍රමාණ කාලයක් සංසාරයේ විඳගෙන එන අප්‍රමාණ දුක්ඛස්කන්ධයයි කියලා දුක ගැන නුවණින් දකින්නට ඕන. භාගිතුන් වහන්සේ පැහැදිලි කළා, මහණෙනි, මේ කාමයන්ගේ නිස්සරණය, කාමයන්ගේ නිදහස් වීම කියන්නේ මොකක්ද? මේ කාමයන් පිළිබඳ මේ ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳ තියෙන ආශාව මුළුමනින්ම ඉතිරි නැතුව දුරු කිරීමක් වේද? ඒක තමයි කාමයන්ගෙන් නිදහස් වීම. ඉතින් ඒකෙන් හින්දා අපි කල්පනා කරන්න ඕනේ ගිහි ජීවිත ගත කරන පින්වතුන් හැටියට ධාර්මිකව කම්සෝ විඳීමට බුදුරජාණන් වහන්සේගේ අවසරය ලැබී තියෙනවා. ඒ වුණත් අපි හිතන්න ඕනේ හැමදාම මේ කම්සෝ අපට විඳින්න ලැබෙන්නේ නැහැ. මේ වෙයින් කවදා හරි නිදහස් විය යුතුයි, නිදහස් වෙන්නට ඕන. මොකද මරණයේදී අපට මේ ඉන්න ඥාතියන්ගේ දොර වතු පිටි මිල මුදල් රූප සම්පත්‍ය කියන සියල්ලම අහිමි වෙනවා. අහිමි වුණත් අපට හිතේ ඉතුරු වෙන තෘෂ්ණාව නිසා නැවත භවයක් හිමි වෙනවා. ඉතින් නැවත භවයක් හිමි නොවෙන්න නම් මොකද කරන්න ඕනේ? මේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන කාමයන් පිළිබඳ හිතේ තියෙන තෘෂ්ණාව ඉතිරි නැතුව දුරු කරන්න ඕන, ප්‍රහාණය කරන්න ඕන. ඉතින් හිතේ තියෙන තෘෂ්ණාව නිකන් දුරු වෙන්නේ නැහැ. හිතේ තියෙන තෘෂ්ණාව දුරු වෙන්නේ මේ කාමයන්ගේ ආස්වාදයේ සුළු හැටියට දැකලා, අනිත්‍ය හැටියට දැකලා, කාමයන්ගේ ආදීනවයේ මහත් හැටියට දැකලා, දෝෂ සහිත ආදීනව සහිත කාමයන් අත්හැරීමෙන් පමණයි. පූජනීය අජාන්චා කියලා තායිලන්තයේ ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා පහුගිය කාලේ. ඒ ස්වාමීන් වහන්සේ නිතර සඳහන් කරන වටිනා උපමාවක් තියෙනවා. කෙනෙක් ගිනි අඟුරු කැටයක් මිටමොලවාගෙන අනේ පිච්චෙනවා පිච්චෙනවා කියලා කෑ ගහනවා. ඉතින් පිච්චෙනවා නම් මොකද කරන්න ඕන? අතහරින්නයි ඕන. අතහැරියාම ඒ පිච්චීම එතනින් අවසන්. අන්න ඒ වගේ කෙනෙක් කාමයන් නිසාම ඇති වෙන දුක් ගැහැටගෙන නිතර කියන අනේ ළමයින්ගෙන් කරදර, gedara කරදර, වෙනත් ප්‍රශ්න, නඩු හබ, ඉතින් මොකද කරන්නේ කියලා 17 කල්පනා කර කර ඉන්නවා. ඉතින් භාවනා කරන්න කිව්වත් එහෙම වෙලාවක් නැහැ කියන. ඉතින් භාවනා කරන්නේ කොමකටද? අර තියෙන කාමයන්ගේ දෝෂය දැකලා ඒ කාමයන්ගේ නිදහස් වෙන්න. ඉතින් එතකොට අපි මොකද කරන්න ඕන? අර පිච්චෙන ගිනි අඟුරු කැටි අතහැල්ලා දාන්න ඕන. අතහැල්ලා දාන මග තමයි නිවන් මග. ඊළඟට කාමයන්ගේ ආස්වාදාදීනව නිස්සරණ ගැන දැනගන්නවා වගේම රූපේ ආස්වාදාදීනව නිස්සරණ ගැනත් දැනගන්නට ඕන. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ රූපේ ආස්වාදාදීනව නිස්සරණ ගැන කියා දෙන්න ඉස්සල්ලා වදාලා, මහණෙනි යම් පැවිද්දෙක් මේ කාමයන්ගේ ආස්වාදාදීනව නිස්සරණ ඇති හැටියෙන් දන්නේ නැත්නම්, දකින්න නැත්නම්, තමන් කාමයන් පිළිබඳ අවබෝධ කරගන්නවාය, අනික් අයට කාමයන් ගැන අවබෝධ කරගන්න දේශනා කරනවා කියන එක වෙන්නේ නැහැ. කවුරු හරි පැවිද්දෙක් මේ කාමයන්ගේ ආස්වාදාදීනව නිස්සරණ ඇති හැටියෙන් අවබෝධ කරගත්තොත් තමයි තමනුත් කාමයන් අවබෝධ කරගෙන කාමයන්ගෙන් මිදෙන්න දහම් දෙසන්න පුළුවන්. අපේ තථාගතයන් වහන්සේ අන්නේ බඳු මහෝත්තමයන් වහන්සේ නමක් කාමයන්ගේ ආස්වාදාදීනව නිස්සරණ ඇති හැටියෙන් අවබෝධ කරලා එය ලෝකයාටත් දේශනා කළා. රූපේ තියෙන ආස්වාදාදීනව නිස්සරණත් බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ කොහොමද? රූපය කියලා කියන්නේ මොකක්ද? සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දේ තමයි රූපය කියලා කියන්නේ. රූපයේ තියෙන ආස්වාදය මොකක්ද? භාග්‍යතුන් වහන්සේ හොඳ උදාහරණයක් දක්වනවා රූපය ආස්වාදය දැනගන්න. බ්‍රාහ්මණ වංශික හෝ රාජවංශික නැත්තම් ගෘහපති කුලේ ලස්සන තරුණියක් ඉන්නවා, අවුරුදු 15ක් 16ක් වගේ, බොහොම ලස්සන. මෙයා වැඩි උසත් නෑ, මිටිත් නෑ, වැඩි මහතත් නෑ, කෙට්ටුත් නෑ, වැඩි සුදුත් නෑ, වැඩි කළුත් නෑ. හරිම ලස්සනයි, රූප සුන්දරියක් වගේ. ඕනම කෙනෙක් ආපහු හැරිලා දෙසරයක් බලනවා. අනේ ලස්සන ගෑනු දරුවෙක් කියලා අම්මලට උනත් හිතෙනවා. ඉතින් මොකද්ද මේ? මේක තමයි ආස්වාදය. හොඳයි, ඒ රූපේ දැක්කහම හිතේ සතුටක් සොම්නසක් ඇති වෙනවා. ඒක තමයි ආස්වාදය. හැබැයි මේ රූපෙහි ආදීනවයක් තියෙනවා. ඒ මොකක්ද? දැන් මේ අවුරුදු 15ක් 16ක් ලස්සනට හිටපු රූපසුන්දරි ඕන්න කාලයක් යනකොට දැන් මෙයා අවුරුදු 80 90ක ආච්චි අම්මා කෙනෙක්. දැන් මේ ආච්චි අම්මගේ කෙස් පැහිලා, දත් වැටිලා, අතපය හැම රැලි වැටිලා, කුදු ගැහිලා, සමහර ලාවට කෙලින් යන්න බෑ. දැන් කුදු ගැහිලා හැරමිටියකුත් අල්ලගෙන තමයි යන්නේ. දැන් අර රූපසුන්දරි වෙච්ච කාලේ ඡායාරූපයක් තියලා මේ ආච්චි අම්ම දිහා බැලුවොත් එහෙම මේ කවුද මේ දැන් ඉන්නේ කියලා හිතා ගන්න බැරි වෙනවා. එතකොට මේ මොකද්ද මේ කියන්නේ? අර රූපේ තියෙන ආදීනවයයි දෝෂය. බලන්න අර අවුරුදු 15 16 කාලෙ තිබිච්ච ලස්සන රූපේ දැන් නැහැ. දැන් මේ ඇයට උනත් තමන්ගේ අවුරුදු 15 16 කාලේ ඡායාරූපයක් අරගෙන බැලුවොත් එහෙම කණ්ණාඩි ඉස්සරහා තියලා බලනකොට අනේ මේ 15 16 කාලේ හිටපු මමද මේ ඉන්නේ කියලා හිතෙන්න පුළුවන්. අන්න ඒක තමයි රූපේ තියෙන ආදීනවය. ඊළඟට මොකද වෙන්නේ? අර ආච්චි අම්මා දැන් හොඳටම වයස වෙලා අවුරුදු 80ක් 90ක් කියවනේ. දැන් අංශභාගය හැදිලා එක්තැන් වෙලා ඇඳේ වැටිලා දැන් ඔන්න බලා කියා ගන්නත් හරියට කෙනෙක් නැහැ. තමන්ගේම මල මූත්‍ර ගොඩේ දුක් විඳිනවා. මේ මොකද්ද මේ කියන්නේ? ඒතර රූපේ තියෙන ආදීනවේ දෝෂයේ පිළිබඳවයි. ඊළඟට මේ ආච්චියාම දැන් ඔන්න මරණයට පත් වෙනවා. මැරුණයින් පස්සේ අදහණය කරන්නවත් කෙනෙක් නැ, ඉන්නේ කෙනෙක් දෙන්නේ කුස්සගෙන කියලා දාන ඔන්න යමු සොහනකට. සොහනට දැම්මයින් පස්සේ මොකද වෙන්නේ? දවස් දෙකක් යනකොට අර ආච්චියාම්මගේ ශරීරයේ ඉදිමිලා කුණු වෙලා ලේ සැරව ගලනවා. පැත්ත පලාතේවත් කිට්ටුවේ ඉන්න බෑ. අර අවුරුදු 15 16 ළඟින් යන්න බෑ. නහය කඩාගෙන යන්න සෙන්සුවඳ. දැන් පණුව පිරිලා ළඟට යන්න බෑ. කට නහයකට වහගෙන යන්න ඕන මృత ශරීරයේ ළඟට. අන්න බලන්න තියෙන රූපයේ තියෙන ආදීනවයේ දෝෂය. ඊළඟට මොකද වෙන්නේ? තව ටික දවසක් යනකොට බල්ලෝ කපුටෝ ඇවිල්ලා අර රූපයේ ඔක්කොම තිබිච්ච මස්ලේ ඉතුරු වෙලා තිබිච්ච ටික කඩාගෙන කාලා. ඊට පස්සේ දැන් මේක තව ටික දවසක් යනකොට මස්ලේ දිය වෙලා ගිය ඇට සැකිල්ලක් විතරයි. දැන් අර ඇට සැකිල්ල ළඟ අපි අවුරුදු 15 16 අර රූපරාජිනීගේ ඡාය රූපේ තියලා කියනවා මේ ඉන්නේ අර අවුරුදු 15 16 රූපරාජිනී කියලා. මොකද කියන්නේ? මිනිස්සු කියන මෙයාට නම් පිස්සු කියලා නේ. අන්න බලන්න. එතකොට ඒකෙන් පේනවා මේ රූපේට කොච්චර වෙනසක් විකෘතියක් වෙනවද කාලයාගේ ඇවෑමෙන්. නමුත් අපි අර අවුරුදු 15 16 කාලේ ලස්සන ගෑනු දරුවෙක් දැක්කහම හිතන්නේ නෑනේ මෙයා ඇටසැකිල්ලක් කියලා නේ. අවුරුදු 15 16 කාලේ මෙයා ඇටසැකිල්ලක් කියලා කිව්වොත් එහෙම මිනිස්සු කියන මෙයාට බෙහෙත් දෙන්න ඕන, මෙයාගේ මොලේ නරක් වෙලා කියලා. හරිද? ඇටසැකිල්ලක් එක්ක අර ඡාය රූපේ තියලා මේ ඉන්නේ අවුරුදු 15 16 ගෑනු ළමයා කිව්වොත් එහෙම මිනිස්සු කියන මෙයාට පිස්සු, මෙයාට බෙහෙත් දෙන්න ඕන, මොලේ නරක් වෙලා කියලා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? භාග ධර්මයේ සඳහන් වෙනවා සබ්බේ පුතුජ්ජනා උම්මත්තක ආවිය කියලා. පෘථග්ජනයෝ වැඩි දෙනෙක් පිස්සෝ වගේ කියලා. ඇත්ත ඇති හැටියේ නොදැකීම නිසා පෘථග්ජනයන්ට තමයි මේ ඔළුව අවුල් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි ආස්වාදයේ ආස්වාදයේ හැටියටත් ආදීනවයේ ආදීනවයේ හැටියටත් දකිනවා නම් අපට පුළුවන් මේ ඇහැ මුලා කරන රූපේ සදහටම නිදහස් වෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාන්නේ මේ රූපේ ඇවිල්ලා හරියට අර මෝඩයන්ව අල්ල ගන්න මායාව අටෝ මායාව අටවපු උගුලක් වගේ කියනවා. මෝඩයෝ ටික මේ රූපේ ලස්සනට අහු වෙනවා. අහු වෙලා නොඑක් දුෂ්චරිත සිද්ධ කර ගන්නවා. දුෂ්චරිත සිද්ධ කරගෙන මේ ජීවිතයේ දුක් විඳිනවා. මරණයෙන් පස්සේ දුගතියටත්පත් වෙනවා. නොනැති සත්පුරුෂයෝ මේ රූපය අනිත්‍ය වශයෙන් දකිනවා. පිළිකුල් හැටියට 23 කුණුපයන්ගෙන් යුක්ත එකක් හැටියට දකිනවා. නවසීවතීකේ වශයෙන් සොහොන්ට ගෙනihin දැම්මයින් පස්සේ මේ ශාරීරිය දිราපත් වෙලා කුණු වෙලා ඇටසැකිල්ලක් බවට පත් වෙලා ඇටසැකිල්ලත් පොළොවට පස් වෙලා මේක සතර මහා ධාතුන් බවටම පත් වෙන්නේ කොහොමද කියලා නුවණින් දකිනවා. අන්න එසේ නුවණින් දකින නුවණැති ශ්‍රාවකයා මේ රූපේ නිදහස් වෙනවා. ඒ කියන්නේ රූපේට තියෙන ආශාව බැඳීම අත්හැර ගන්නවානේ. අවුරුදු 15 16 කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ. අන්තිමට මේ රූපය පස් බවට පත් වෙලා යන එකක් මේක වැඩක් නැහැ කියලා අතහරිනවා. ඒක තමයි රූපේ නිස්සරණය. රූපෙන් නිදහස් වීම, රූපයට තියෙන තෘෂ්ණාව ප්‍රහාණය කිරීම. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි යම් පැවිද්දෙක් මේ විදිහට රූපේ ආස්වාද ආදීනව නිස්සරණ තමන් අවබෝධ කරගත්තේ නැත්නම් ලෝකයාට රූපේ ආස්වාද ආදීනව කියා දෙනවයි කියන එක වෙන්නේ නැති දෙයක්. යම් පැවිද්දෙක් මේ විදිහට රූපය ආස්වාදාදීනව නිස්සරණ මනමින් අවබෝධ කරගත්තොත් ඒ ශ්‍රමණයන් වහන්සේ තමනුත් රූපයේ පිළිබඳව අවබෝධ කරගෙන ලෝකයාටත් රූපයේ යථා ස්වභාවය අවබෝධ කරනවායි කියන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. අපේ තථාගතයන් වහන්සේ අන්න ඒ වගේ මහෝත්තමයන් වහන්සේ නම. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි වේදනාවන්ගේ ආස්වාදේ මොකක්ද? වේදනා කියලා කියන්නේ පින්වතුනි අරමුණෙහි ස්වභාවය පිළිබඳ අරමුණෙහි රසය පිළිබඳ විඳීමයි. සැප දුක් උපේක්ෂා වශයෙන් වේදනා ත්‍රිවිධාකාරයි. මේ වේදනා නිසා ලැබෙන සතුට සොම්නස තමයි ආස්වාදය කියලා කියන්නේ. ඉතින් වේදනාවන්ගෙන් අපි දුකට කැමති නැහැනේ කොහොමත්. සැපේට නෙකමැති. ඒ සැපයත් උසස්ම වශයෙන් ලබන්න පුළුවන් රස කෑමක් කාලාද නැත්නම් චිත්‍රපටියක් බලලාද කොහොම විදිහටද? දැන් ගොඩක් දෙනෙක් හිතන්නේ ලස්සන චිත්‍රපටියක් බැලුවොත් ඔන්න හොඳට හිත සතුටු කරගන්න පුළුවන්, රස කෑමක් කෑවොත් දිව පිනවා සතුටු කරගන්න පුළුවන් කියලා. නෑ, භාග්‍යතුන් වහන්සේ වදාරනවා සැපයේ උපරිම සතුට ලැබිය හැකි වෙන්නේ කෙනෙකුට පුළුවන් වුණොත් හොඳට සමත භාවනා වඩලා පළවෙනි ධ්‍යානය ඇති කරගන්න. අන්න ඒ පළවෙනි ධ්‍යානය තුළ ඇතිවෙන සැපය තමයි ඇත්තටම උසස් සැපයක් කියන්න පුළුවන් වෙන්නේ. ඊටත් වඩා විතක්ක විචාර සංසිඳ වල දෙවෙනි ධ්‍යාන ඇති කර ගන්න පුළුවන් වුණොත් ප්‍රීතිය කෙරෙහිත් නොඇලී තුන්වෙනි ධ්‍යාන ඇති කර ගන්න පුළුවන් වුණොත් සැප දුක් දෙකම ප්‍රහාණය කරලා උපේක්ෂාවෙන් යුක්ත හතරවෙනි ධ්‍යාන ඇති කර ගන්න ලැබුණොත් ඒ ධ්‍යාන සැපේ තමයි හිතින් ලැබිය හැකි උපරිම සතුට සැපය කියන්නේ. ඊට වඩා මේ කාමයන්ගෙන් ලැබෙන සතුට සැපත කියන එක බොහොම පහත් සැපයක්, උසස් සැපයක් නෙමෙයි. උසස් සැපයක් ලැබිය හැකි වෙන්නේ ධ්‍යාන සැපය තුළින්. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ චතුර්ථ ධ්‍යානය ලබාගෙන ලබන මානසික සැපය තමයි නිදුක් බව පරම කොට ඇති උසස්ම සැපය කියලා කියන්නේ. ඉතින් ඒක තමයි වේදනාවන්ගේ තියෙන ආස්වාදය කියලා කියන්නේ, මේ ධ්‍යානයන්ගෙන් ලබන හිතේ සැනසීම. ඊළඟට මේ වේදනාවන්ගේ තියෙන ආදීනවයක් දෝෂයක්. මොකද්ද ආදීනවය? ප්‍රථම ධ්‍යාන සැපේ වුණත් ඒක අනිත්‍යයි, දුකටයි, වෙනස් වෙනවා. දෙවෙනි ධ්‍යානයේ සැපේ වුණත්, තුන්වෙනි ධ්‍යානයේ, හතරවෙනි ධ්‍යානයෙන් ලබන නිදුක් සැපේ වුණත් ඒකත් අනිත්‍යයි, ඒකත් දුකටයි, ඒකත් වෙනස් වෙනවා. ඉතින් ධ්‍යාන සැපේ වෙනස් වෙනවා නම් අනිත් සැප වෙනස් වෙනවා කියන එක කියන්නව දෙයක්ද නේ? අර කතාවටත් කියනවනේ, යකඩ මල්ලට ගුල්ල ගහනවා, පම් මල්ලට ගුල්ල ගහනවා කියන එක දෙයක් නෙමෙයි. ඉතින් ඒ වගේ ධ්‍යාන සැපයත් අනිත්‍යයි කියලාම දකින්න ඕනේ. ඒක තමයි වේදනාවන්ගේ ආදීනවය. ඒකට වේදනාවන්ගෙන් මිදෙන්නේ කොහොමද? දැන් කෙනෙක් අපි හිතමු ප්‍රථම ධ්‍යානයේ සැපේ ඇති කර ගන්නවා. ප්‍රථම ධ්‍යානයේ පිරිහි ගියොත් අනේ මගේ ධ්‍යානයේ පිරිහුණා කියලා දුකටපත් වෙනෝනේ. ඒ මොකද ඒ ධ්‍යාන සැපයටත් එයා ඇලී බැඳී ඉන්නවා. අන්න එහෙනම් එතනත් දුකක් හටගන්න කාරණාවක් තියෙනවා. ඒ වේදනාවන්ටත් තියෙන ඇලීම බැඳීම තෘෂ්ණාව ඉතිරිය නැතුව ප්‍රහාණය කරොත් සියලුම වේදනාවන්ගෙනුත් නිදහස් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පින්වතුනි, සියලු බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා කාමයන් පිරිසිඳ දැකලා කාමයන්ගේ ආස්වාදය අවබෝධ කරගෙන, ආදීන අවබෝධ කරගෙන කාමයන්ගෙන් මිදිලා, රූපේ ආස්වාදය අවබෝධ කරගෙන රූපේ ආදීන අවබෝධ කරගෙන රූපයෙන් මිදිලා, ඒ වගේම වේදනාවන්ගේ ආස්වාදය අවබෝධ කරගෙන ආදීන අවබෝධ කරගෙන වේදනාවන්ගෙන් මිදිලා, භාගිතුන් වහන්සේ වදාළ යම්කිසි පැවිද්දෙක් වේදනාවන්ගේ ආස්වාද ආදීනව නිස්සරණ ඇති හැටියෙන් දන්නේ නැත්නම්, ඒ බඳු කෙනා වේදනා අවබෝධ කරගෙන වේදනාවන්ගෙන් වේදනා අවබෝධ කරගන්න ලෝකයාට බණ කියනවා කියන එක වෙන්නේ නැහැ. නමුත් යම් පැවිද්දෙක් වේදනාවන්ගේ ආස්වාද ආදීනව නිස්සරණ ඇති හැටියෙන් අවබෝධ කරගත්තොත්, තමනුත් වේදනා පිරිසිඳ දැකලා ලෝකයාටත් වේදනා පිරිසිඳ දකින්න ධර්මදේශනා කරනවා කියන එක සිද්ධ වෙනවා. අපේ තථාගතයන් වහන්සේ අන්නේ වගේ උතුමන් වහන්සේ නමක්. ඉතින් අන්න ඒකයි භාගතුන් වහන්සේ වදාළේ, මහණෙනි මේ විදිහට ඔබලා ওই ප්‍රශ්න ඇහුවනම් අන්නේ තීර්ථකයන්ට උත්තර දී ගන්න බැරි වෙනවා. තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකීන් වහන්සේලාට හෝ මේ බුදු සසුනේන් අහලා තමයි ওই ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. ඉතින් අන්න ඒ අනුව දැන් මේ පින්වතුන්ලා හොඳට ශ්‍රවණය කළා මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ සීහනාද වර්ගයට අයත් මහා දුක්ඛකන්ද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේ අත්විඳින්න සිද්ධ වෙන මහා ආදීනව රාශිය මේ මහා දුක්ඛකන්ද සූත්‍රයෙන් හකුලුවා පෙන්වා දුන්නේ. ඉතින් අපි නිරන්තරයෙන් අපට දුකක් අත්විඳින්න ලැබෙනකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගන්න ඕන. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ මේ දුක පිළිබඳව දේශනා කළා, මේ දුක හට ගන්න හේතුව පිළිබඳව දේශනා කළා, මේ දුකෙන් නිදහස් වෙන උතුම් නිර්වාණ ධාතුව දේශනා කළා, ඒ මාර්ගයේ ප්‍රතිපදාව දේශනා කළා. මටත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ වහවහ අවබෝධ කරගෙන කාමයන්ගෙන්, රූපයෙන්, වේදනාවන්ගෙන්, සියලුම දුක්ඛයන්ගෙන් නිදහස් වී පරම ශාන්ත නිවන් සැපේම ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා පිටුවා ගන්නට ඕන. මෙතෙක් වේලා මේ පිංගතුන්ලා ඒ ප්‍රාර්ථනාවෙන් යුක්තවම හොඳ ආකාරව ධර්ම ශ්‍රවණය කළා, ජීවිතයට යමක් ඉගෙන ගත්තා, නුවණින් දකින්න යමක් ඉගෙන ගත්තා. අපි ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමෙන් ලබා ගන්න උපරිම ප්‍රයෝජනයකයි නොදන්නා දේ දැනගෙන, දත්ත දේ වැඩ දියුණු කරගෙන, ඒ ඇති කරගත් බහුශ්‍රත භාවයේ ඒ දැනුම ජීවිත අවබෝධයට එකාසු කර ගන්නට ඕන. ඒ නිසා තව තවත් හොඳට බණ දහම් අහලා ධර්මඥානය දියුණු කරගෙන නිවන් මඟ සපුරා ගන්නට මේ කුසල ශක්තියත් මේ පින්වතුන්ලාට හේතු ආශනා වේවා කියලා සැමදෙනා ප්‍රාර්ථනා තබා ගන්න. අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ ගම්පහ ඉහළොග්ගල්බඩ අංක 20 නිවසේ පදිංචි චිත්‍රාරංගනී සුරවීර මෑණියන් විසින් අභාව ප්‍රාප්ත පීයේ පියසේන ස්වාමි පුත්‍රයාණන්ට පුණ්‍යානුමෝදනා කරන්ට, ඒ වගේම මුදිතා උපේක්ෂා උදාරී කියන දේනිවරුන්ගේ දියුණිවරුන්ටත් වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා කියලා දායබර මෑණියන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මැදහේනවත්ත ගොයිගම පෙතියාගොඩ ගම්පහ ලිපිනේ පදිංචි සිරිමා වනසිංහ විශ්‍රාමික ගුරු මෑණියන්, බලාපොරොත්තු වෙන අභව ප්‍රාප්ත එන්.ජේ.ඒ. හරමානිස් පෙරේරා පියාණන්, ජේ.ඒ. ඉසබෙලා ජයකොඩි හාමිනේ මෑණියන්, ඩබ්ලිව්.ඒ.ඩී. දාවිත් වනසිංහ මාමණ්ඩිය, ඊ.එම්. ප්‍රේමවතී එදිරි සූර්ය නැන්දනිය කියනේ මව්පියවරුන්ට පින් අනුමෝදන් කරන්ටත්, ඒ වගේම මාගේ ජීවිතයේ සාර්ථක කර ගැනීම සඳහා උපකාරී වූ ගුරුවරු ඥාතීන් පැවිදි උතුමන් සියලු දෙනාට, ඒ වගේම පූජ්‍ය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමින් වහන්සේට හා පූජ්‍ය කොස්වත්තේ ආරිවිමල ස්වාමින් වහන්සේට කියනේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් සෙත් පතමින් පවුලේ සෑම දෙනාටම ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උඩුගම්පල වේදියවත්ත වෙලේපාරේ අංක 56 නිවසේ පදිංචි එන්සෝ නෝනා නුවරපක්ෂ මහත්මිය සහ ඉන්ද්‍රාණී නුවරපක්ෂ මහත්මිය කියන මෑණිවරුන් බලාපොරොත්තු වෙනවා. අභව ප්‍රාප්ත සීමන් නුවරපක්ෂ කියන ස්වාම පුත්‍රයා ආනන් ජී පුංචි නෝනා මහත්මිය, නිමල් නුවරපක්ෂ පුතණුවන්, ඒ වගේම ආර්.පී. පොඩිසිඤ්ඤෝ මහතා කියන මේ පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරන්ටත් ජීවත්ව සිටින සියලු දෙනාටම හා පවුලේ සැමට සෙත් පතන්ටත් බලාපොරොත්තු වෙනවා. උඩුගම්පල වීදියවත්තේ පදිංචි IP වික්‍රමසූරිය මහත්මිය සහ ස්වාමි පුත්‍රයාණන් විසින්, අභාව ප්‍රාප්ත විජේසේකර පෙරේරා වික්‍රමසූරිය පියාණන්, BL ලග්නස් පෙරේරා මෑණියන්, GK සීමන් අපුහාමි මාමණ්ඩිය, ජෝන් නෝනා හෙට්ටි ආරචි නැන්දනිය කියන ඒ පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සහෝදරයා ඇතුළු දෙපාර්ශ්වයේම අභාව ප්‍රාප්ත ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත්, සුජීවත්ව සිටින ඥාති හිත මිත්‍රාදීන්ට සෙත්පැතීමත් බලාපොරොත්තු වෙනවා. උඩුගම්පල වීදියවත්ත සමන් නිවසේ පදිංචි නන්දා ජයසූරිය මහත්මිය ඇතුළු දූ දරුවන් විසින්, අභව ප්‍රාප්ත ඇල්ලි නැන්සි නෝනා පුංචි අම්මාටත්, ඒ වගේම ඇල්ලි රොසලින් නෝනා මෑණියන්, රිචඩ් ජයසූරිය දාබර පියාණන්, LS මෙදෙල්ලවල ස්වාමි පුත්‍රයාණන් ඇතුළු අභව ප්‍රාප්ත සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වන අතරත, පවුලේ දූ දරුවන් සහෝදර සහෝදරයන් ඇතුළු සියලුම නෑදෑ හිත මිතුරන්ට සෙත්පතන්ටත් බලාපොරොත්තු වෙනවා. අභව ප්‍රාප්ත ඥාති හිත මිත්‍රාදී සෑම සියලු දෙනාටම මේ පුණ්‍ය සම්පත්තිය අත්පත් වීමෙන්, අභව ප්‍රාප්ත මව දෙමව්පිය සහෝදර සහෝදර ස්වාමි පුත්‍රවරුන් ඥාතීන් ඇතුළු සෑම දෙනාටමත් මෙලොව පරලොව දෙලොව සැනසීමත් නිවනින් සැනසීමත් උදා කරගන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියා පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් ඉෂ්ඨකාමී හිතකාමී සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ බ්‍රහ්ම රාජ නාග සමූහයා විසින්ද අනුමෝදන් වනු ලබත්වා, මේ පින් අනුමෝදන් වන්නා වූ සෑම සියලු දෙනා බුද්ධ ශාසනයත් ආරක්ෂා කරත්වා, දෙවරුන්ටත් මේ පින නිවනින් සැනසෙන්ට හේතු ආසනා වේවා කියා පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥා, ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද, තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන්ද මේ පින්වත් සෑම දෙනාටම දෙලව සැපතත් නිවනින් සැනසීමත් උදා කරගන්නට මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සුවපත් වේවා, යහපතක් ශාන්තියක් වේවා, නිර්වාණාභෝධේ පිණිස වේවා.
අද ධර්මානුශාසනාව පැවැත්වු දේශක ආනන් වහන්සේ ගල්ගමුව ඇහැටු වැව කදුරු වැව ධර්මරාජගල ආරණ්‍ය සේනාසනාධිපති මහා විහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ අනුශාසක පූජ්‍යපාද නාවල ධම්මානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ, දේශකයන්න් වහන්සේට නිරෝගී සම්පත්තිය දීර්ඝායස සම්පත්තිය අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු.